You're with SBS Radio.
විවිධාකාරයේ ජාත්‍යන්තර ජයග්‍රහණ ලබන ශ්‍රී ලාංකිකයන් අතරේ තවත් සුවිශේෂී ශ්‍රී ලාංකිකයෙක් ලබාගත් ආඩම්බරකාරී ජයග්‍රහණයක් පිළිබඳව අපිට පසුගිය දවසක අසන්නට ලැබුණා. ඒ තමයි ලෝකයේ ප්‍රමුඛතම විද්‍යාඥයින්ගෙන් සැදුම් ලත් බ්‍රිතාන්‍යයේ රාජකීය සංගමය නැත්නම් ද රෝයල් සොසයිටිහි සමාජිකත්වය ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකුට ලැබී තිබෙනවා. ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍යයේ රාජකීය සංගමයේ සමාජිකත්වයේ හිමි වූ දෙවැනි අවස්ථාව විදිහට තමයි මේ අවස්ථාව සැලසෙන්නේ. මේ මහගු අවස්ථාව හිමි වී තිබෙන්නේ මහාචාර්ය කුමාර් වික්‍රමසිංහ මහතාට. බ්‍රිතාන්‍යයේ රාජකීය සංගමය කියන්නේ මෙතෙක් ලොව ක්‍රියාත්මක වන පැරණිතම විද්‍යා සංගමය. උදාහරණයක් විදිහට ශ්‍රීමත් අයිසෙක් නිව්ටන්, චාර්ල්ස් ඩාවින් වගේ ලෝ ප්‍රකට විද්‍යාඥයින් මේ බ්‍රිතාන්‍ය රාජකීය සංගමයේ සමාජිකත්වය දරා තිබෙනවා. ඉතින් මහාචාර්ය කුමාර් වික්‍රමසිංහ මහතාට මේ ලැබිච්ච මහගු අවස්ථාව පිළිබඳව අපි SBS සිංහල වැඩසටහනෙන් කතා බහ කරන්න සිතුවා. මහාචාර්ය කුමාර් වික්‍රමසිංහ මහතා මේ වන විට පදිංචිව සිටින්නේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ. ඔහු මේ වන විට ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ සේවය කරනු ලබනවා. ඉතින් අපි එතුමාව සම්බන්ධ කරගන්නවා මේ මොහොතේදී ඇමරිකාවේ සිට. අයිබෝන් කියලා පිළිගන්න අපේ වැඩසටහනට. හොඳයි මහාචාර්යතුමනි, බ්‍රිතාන්‍ය රාජකීය සංගමයේ සමාජිකත්වයට පත් දෙවන ශ්‍රී ලාංකිකයා ඔබයි. ඔබට මේ ප්‍රවෘත්තිය දැනගන්නට ලැබුණේ කොහොමද සහ එවෙලේ මොනවද හිතුනේ?
මට මේ ප්‍රවෘත්තිය දැනගන්න ලැබුණම පුදුම සතුටක් දැනුණා.
එක්සත් රාජධානියේ රාජකීය සංගමයේ විධායක අධ්‍යක්ෂවරයා මට ලිපියක් මාර්ගයෙන් ඒ බව දැනුම් දුන්නා. පසුගිය මාර්තු මාසයේදී රාජකීය සංගමයේ විධායක කමිටුව යෝජනා කරලා තිබ්බා මට එහි සමාජිකත්වයේ පිරිනමන්න. කොහොම නමුත් මාර්තු මාසයේ අගදී රාජකීය සංගමයේ අනෙකුත් සමාජිකයිනුත් ඒක අනුමත කරලා තිබ්බා. ඔව් මහාචාර්යතුමනි, දැන් බ්‍රිතාන්‍ය රාජකීය සංගමයේ සමාජිකත්වය යම්කිසි පුද්ගලයෙකුට පිරිනමන්නට යාමේදී ඔවුන් සලකා බලන ලබන සුදුසුකම් මොනවාද? මෙහි තෝරා ගැනීමේ පටිපාටිය ඉතාමත් තරඟකාරී. මම විශ්වාස කරනවා එම තෝරා ගැනීමේ ක්‍රියාවලිය කමිටු කිහිපයක් හරහා සිද්ධ වෙන්නට ඇති කියලා. අවම වශයෙන් මට්ටම් 4ක හෝ සියුම් පරීක්ෂාවකට ලක් වෙන්නට ඇති. ඔවුන් මූලිකව බලන්නේ තමන්ගේ ස්වභාවික දැනුම වර්ධනය කරලා දීර්ඝකාලීන යහපත් බලපෑමක් සමාජයට සිද්ධ කරපු පුද්ගලයන් පිළිබඳව. ඒක විද්‍යාව, ජීව විද්‍යාව, ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව වගේ විද්‍යාවට අයිති ඕනෑම ක්ෂේත්‍රයක වෙන්නට පුළුවන්. බ්‍රිතාන්‍යයේ රාජකීය සංගමයේ සමාජිකත්වය ලබා ගන්න එක ඇත්තෙම ඉතාමත් අමාරු වැඩක්. ඉතිහාසයේ පිරික්සා බලද්දී බ්‍රිතාන්‍ය රාජකීය සංගමයේ සමාජිකත්වයේ හිමිවුණු දෙවැනි ශ්‍රී ලාංකිකයා ඔබයි. දැන් සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට මේ බ්‍රිතාන්‍ය රාජකීය සංගමයේ සමාජිකත්වයේ හිමිවෙනවා කියන්නේ මොන වගේ වටිනාකමක්ද ඔහුගේ ජීවිතයට එකතු කරන්නේ?
Yes, that's correct. I think the first one.
ඔව් ඒක ඇත්ත. SARS වෛරසය හඳුනාගත් ශ්‍රී ලාංකික මහාචාර්ය මලික් පීරිස් මහතා මීට දශකයකට පෙර එක්සත් රාජධානියේ රාජකීය සංගමයේ සමාජිකත්වය ලබා ගන්නට සමත් වුණා. බ්‍රිතාන්‍යයේ රාජකීය සංගමයේ සමාජිකත්වය ලබා ගැනීම ඇත්තරම මේ විද්‍යා ක්ෂේත්‍රයේ කෙනෙකුට ලබන්නට පුළුවන් ඉහළම ඇගයීම කියලයි මම හිතන්නේ. සමහරක් අය කියනවා මේක විද්‍යා ක්ෂේත්‍රයේ ඔස්කා සම්මානය දිනාගත්ත හා සමානයි කියලා. ඇත්තරම මේක මේ නොබෙල් ත්‍යාගයට සමීප වටිනාකමක් තියෙන ඉතාමත් ලොකු ගෞරවයක්. ඉතින් පසුගිය දශක කිහිපය තුළ මම මගේ වෘත්තීය ජීවිතයේ සිද්ධ කරපු මෙහෙවරට මේක මහත් වටිනාකමක් ගෙන දුන්නා කියලා තමයි මං හිතන්නේ. හොඳයි, අපි කතා බහ කරමින් පසුවන්නේ මහාචාර්ය කුමාර් වික්‍රමසිංහ මහතා සමග. ඔහුට ලොව ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයින්ගෙන් සැදුම් ලත් බ්‍රිතාන්‍යයේ රාජකීය සංගමයේ සමාජිකත්වයේ පසුගියදා පිරිනැමුණා. මේ පිළිබඳවයි අපි කතා බහ කරමින් පසුවන්නේ. මේ නිල උත්සවය එළඹෙන ජූලි මාසේ 12 වෙනිදා එංගලන්තයේදී පැවැත්වීමට නියමිතයි. හොඳයි මහාචාර්යතුමනි, අපි ඊළඟට ඔබතුමාගෙන් දැනගන්නට කැමති විශේෂයෙන්ම ලෝකයේ මේ භෞතික විද්‍යා ක්ෂේත්‍රයට, ඒ වගේම ඉංජිනේරු විද්‍යා ක්ෂේත්‍රයට ඔබෙන් ලැබිච්ච දායකත්වය පිළිබඳව කෙටි සටහනක්.
So in 1987 1987 වසරේ මම සොයාගත්ත නොන් කන්ටැක් ඇටමික් ෆෝස් මයික්‍රොස්කෝප් කියන තාක්ෂණය මතුපිටට හානි නොකර යම් දෙයක ඉතාම කුඩා මට්ටමේ ලක්ෂණ හඳුනා ගැනීමට හැකි පළමු අන්වීක්ෂය විදිහට තමයි මේක සැලකෙන්නේ. ඊට පස්සේ ඒක භාවිතයට තවත් පහසු ආකාරයෙන් වර්ධනය කිරීමට මම වසර කිහිපයක් මහන්සි වුණා. අද වන විට ලෝකයේ සෑම නැනෝ තාක්ෂණික විද්‍යාගාරයකම මේ අණුක අන්වීක්ෂ භාවිත කරනවා.
In every nanotechnology laboratory in the world, it helps scientists see the nanoscale devices they are building. It essentially gives them the eyes to see what they are doing.
ලෝකයේ නැනෝ තාක්ෂණය පිළිබඳව කතා බහ කිරීමේදී ඔබතුමාගේ නම මුලින්ම කියවෙන නමක් බවට පත් වෙලා තිනවා. ඒ වගේමයි ශ්‍රී ලංකාවේ නැනෝ තාක්ෂණය පිළිබඳව කතා බහ කරද්දිත් ඒක ඒ ආකාරයෙන්ම සිද්ධ වෙන දෙයක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ නැනෝ තාක්ෂණික ආයතනය බියගම පිහිටි නැනෝ තාක්ෂණික ආයතනය පිළිබඳව කතා බහ කරන විට ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරපු පුද්ගලයන්ගෙන් එක් අයෙකු ඔබතුමා. නැනෝ තාක්ෂණික ක්ෂේත්‍රයට ඔබතුමාගේ දායකත්වය පිළිබඳව අපිට පොඩ්ඩක් විස්තර කරන්න. ලංකාවේ බියගම ප්‍රදේශයේ පිහිටවපු නැනෝ තාක්ෂණික ආයතනයේ නිර්මාතෘවරුන් සිව් දෙනාගෙන් මමත් එක් අයෙක්. මම ලංකාවට ඇවිල්ලා එවකට හිටපු ජනාධිපතිතුමාව සහ විද්‍යාව හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රධාන පුද්ගලයන්ව මුණගැහිලා ඔවුන්ට මෙහි වටිනාකම ගැන පැහැදිලි කරලා ඒ සඳහා වන මුල්‍ය ප්‍රතිපාදන ලබා ගන්න කටයුතු කළා. නමුත් එම මධ්‍යස්ථානයේ පිහිටුවන්න ඇත්තටම මූලිකවම කටයුතු කළ පුද්ගලයන් දෙදෙනා වන්නේ මහාචාර්ය රවි සිල්වා සහ මහාචාර්ය ගිහාන් අමරතුංග. ඒ අවස්ථාවේදී මම මාස කිහිපයක්ම ලංකාවේ ඉඳලා ඒ කටයුතු සිද්ධ කළා. නැනෝ තාක්ෂණය කියන නම දමන්නටත් පෙරම එය හඳුන්වා දෙන්නට කලින් මම ඒ තාක්ෂණය සමග වැඩ කළා. මම කලින් කිව්වා වගේ 1987 වසරේ මම නන් කන්ටැක් ඇටමික් ෆෝස් අන්වීක්ෂණය ඉපදෙව්වා. ඊට පස්සේ මම විදුලිය, ජාලමය, චුම්බක සහ තාපනංශවල ස්කෑන් පරීක්ෂණ විශේෂාණුක අන්වීක්ෂ කිහිපයක් හඳුන්වා දුන්නා. ඒ සියලු අන්වීක්ෂ අද වන විට ලෝකයේ අධි තාක්ෂණික පරීක්ෂණ සහ පර්යේෂණ සඳහා භාවිත කරනවා.
And these are microscopes, kind of based on the atomic force microscope, but they're used to visualize all kinds of physical and chemical properties of surfaces, like magnetism, work functions, heat transfer, and so on and so on. And they are all used today to check the performance of advanced disk drives found in all server farms, and also to control wafer production in silicon line. So it covers a wide range of applications. They are also, of course, used for basic scientific understanding as well.
අවසාන වශයෙන් අපි දැනගන්නට කැමති ඔබතුමාගේ සාමාන්‍ය ජීවිතය මේ දවස්වල ගෙවෙන්නේ කොහොමද කියලා.
Well, I'm currently the chair of my department, the electrical engineering and computer science department at UCI.
Oh, මම මේ වන විට ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු සහ පරිගණක විද්‍යාපීඨයේ ප්‍රධානියා විදියට කටයුතු කරනවා. ඒක ඇත්තටම ඉතාම බාහිර දූර කාර්යයක්. සතියේ දින පහේම හවස පහම ආර වෙනකන් මට එක එක ආකාරයේ පරිපාලනමය කටයුතු සිද්ධ කරන්නට වෙනවා. ඊට පස්සේ මම විද්‍යාගාරයට යනවා. එතනදී තමයි මම ගොඩක් විනෝදයක් ලබන්නේ. මොකද මේ මට මගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සමග කටයුතු කරන්න ලැබෙන හින්දා මම ඔවුන් සමග විද්‍යාගාරයේ වැඩ කරනවා. සාමාන්‍යයෙන් රාත්‍රි 8 විතර වෙනකන්. ඊට පස්සේ මම ගෙදර ඇවිල්ලා මගේ බිරිඳත් එක්ක රාත්‍රි ආහාරය ගන්නවා. සතියන්තේ නම් මමයි මගේ බිරිඳයි මුහුදු වෙරළට ගිහිල්ලා විවේකීව කල් ගෙවනවා. ඒ වගේම මේ අදිබලති අන්වීක්ෂ ගැන පර්යේෂණ කරන එකට අමතරව රුධිරයේ තියෙන වෛරස් සහ බැක්ටීරියා හඳුනා ගැනීමට හැකි තාක්ෂණයක් ගැන මම මේ දිනවල පර්යේෂණ කටයුතු කරනවා. ඒ සඳහා අවශ්‍ය මෙවලමක් නිර්මාණය කරන්නටත් වෙහෙසෙනවා. එතකොට ඒ කාර්ය මිනිත්තු 5ක් වගේ කෙටි කාලයකදී කරගන්නට පුළුවන් වේවි. මේ තාක්ෂණය ශ්‍රී ලංකාව වගේ රටකට සෑහෙන ප්‍රයෝජනවත් වේවි කියලා මම හිතනවා, විශේෂයෙන්ම මේ ඩෙංගු වැනි රෝගී තත්ත්ව සඳහා.
And building devices that can do this in a very short time, like 5 minutes. So I hope that some of these technologies may be helpful for Sri Lanka to rapidly detect things like dengue and other
අපි කතා බහ කරමින් පසුයේ මහාචාර්ය කුමාර් වික්‍රමසිංහ මහතා සමග ඔහුට ලොව ප්‍රමුඛ පෙළේ විද්‍යාඥින්ගෙන් සැදුම්ලත් බ්‍රිතාන්‍යයේ රාජකීය සංගමේ සමාජිකත්වය හිමි වී තිබෙනවා. මේ සඳහා වන නිල උත්සවය එළඹෙන ජූලි 12 වෙනිදා පැවැත්වීමට නියමිතයි එංගලන්තයේ ලන්ඩන් නුවරදී. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය රාජකීය සංගමය කියන්නේ මෙතෙක් ලොව ක්‍රියාත්මක වන පැරණිතම විද්‍යා සංගමය. ඉතින් ශ්‍රී ලාංකිකයින් විදිහට අපි හැමෝටම ඉතාමත් ආඩම්බර විය හැකි කටයුත්තක් මේ කාරණාව. අපි සුබ ප්‍රාර්ථනා කරනවා මහාචාර්ය කුමාර් වික්‍රමසිංහ මහතාට ඔබේ ඉදිරි ගමන සාර්ථක වේවා කියලා. ඒ වගේම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපිත් සමග සම්බන්ධ වෙලා මේ මොහොතේදී මේ අදහස් බෙදා හදාගත්තාට. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
Thank you. බොහොම ස්තුතියි.
SBS
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 SBS Radio. Enjoy more stories in your language by visiting sbs.com.au.